SBS Radio. SBS Radio. හොඳයි, එමනම් දැන් අපි සූදානම් මේ ගෙවිලගිය සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ උණුසුම් තත්ත්වෙත් පිළිබඳව සමාලෝචනය කෙරෙන්නට. පසුගිය සතිය පුරාම ශ්‍රී ලාංකීය දේශපාලනයේ සිදුවුණු යම් යම් උච්චාවචනයන් පිළිබඳව ඔබට අහන්නට දකින්නට ලැබෙන්නට ඇති විවිධ මාධ්‍ය ඔස්සේ ඇතැම් වෙලාවට ඔබ දන්නා ප්‍රවෘත්ති වෙන්නට පුළුවන්. නිසෙත් නොමැතිනම් ඔබ මේ වෙනකන් යම් මාධ්‍යවලින් මීට කලින් නොඇසූ ප්‍රවෘත්ති වෙන්නට පුළුවන්. නමුත් අපි කතා බහ කරන්නේ ගෙවිලගිය සතියේ විශේෂතා පිළිබඳවයි. සුපෘතු පරිදි මේ කර්තව්‍යයට අපිත් එක්ක සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් චුරතියාවල. ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් දිලුක්ෂි.
මුලින්ම මම දැනගන්නට කැමති, මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය මගින් ඍජුව කතා බහ නොකරපු කාරණයක් පිළිබඳව. නමුත් අපිට වාර්තා වෙනවා යම් යම් අතුරු කතා. මේ දැන් පළමුවෙන් මා ඔබෙන් විමසන්නට බලාපොරොත්තු වන කාරණේ සම්බන්ධයෙන්, ඒ තමයි මේ මෛත්‍රී මහින්ද එකමුතුවට මොකද වෙන්නේ යන්නේ කියන කාරණාව පිළිබඳව. මොකද යම් යම් දූෂ්‍යමාන ආරංචි අපිට වාර්තා වෙමින් පවතිනවා. මේ වෙනකොට මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති තනතුරට පත් වුණායින් පසුව බහුතර බලය සම්බන්ධව යම් කිසිවු ගැටලුකාරී වාතාවරණයක් තියෙන නිසා මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අගමැති තනතුරේ තබා ගන්නවාද නැද්ද යන්න කාරණේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරුණු විමර්ශනය කරමින් තියෙන වගට ඒ සම්බන්ධව තියෙන තොරතුරු මා ඔබෙන් මුලින්ම විමසා දැනගන්නට කැමතියි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිතුමා පසුගිය සතියේ හමුවුණ පාර්ලිමේන්තුව නියෝජනය කරන 23 දෙනාගේ කණ්ඩායම. එහිදී ප්‍රසිද්ධියේ ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණේ තමන් ගත්තු තීරණය නිවැරදි තීරණයක්, ඒ නිසා ඒ තීරණය ආපස්සට හරවන්නේ නැහැ කියන කාරණය ප්‍රසිද්ධියේ සඳහන් කරලා තිබුණා. ඒ වගේම තවත් අවස්ථා කිහිපයකදීම ජනාධිපතිතුමා කිව්වේ තමන් නිවැරදි මොහොතේ නිවැරදි තීරණය ගත්තා, ඒ තීරණයේ තමන් පිහිටා කටයුතු කරනවා කියලා සඳහන් කළා. නමුත් ගිය බදාදා දිනේ වන විට රාජිත සේනාරත්න හිටපු ඇමතිතුමාත් සඳහන් කරපු විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත් ඇමතිවරුන් හරහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇමතිතුමාට යම් ආකාරයෙන් දැනුම් දීමක් දුන්නා, ඔවුන් අතේ පණිවිඩයක් යැව්වා තනතුරෙන් ඉවත් වෙන්න, අග්‍රාමාත්‍ය දුරෙන් ඉවත් වෙන්න කියලා පණිවිඩයක් යැව්වා කියන කාරණේ රාජිත සේනාරත්න හිටපු ඇමතිතුමා සඳහන් කළා. නමුත් ඒ පිළිබඳව අපි විමසීමක් කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහාචාර්යතුමාගෙන්. එහිදී එතුමා සඳහන් කළේ එවැනි තීරණයක් තමන් ගත්තේ නැහැ කියන කාරණය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාත් මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්න කියලා නැවත රාජසේනරත්න හිටපු ඇමතිවරයාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ එවැනි බොරු ප්‍රකාශයක් ආකාරයකින් නැවත නැවත සිද්ධ කරනවා පැවැත්ම සඳහා. නමුත් ඒ තීරණයේ වෙනසක් නැහැ, ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමාට මේ මොහොතේ ඉවත් වෙන්න කියලා යම් ආකාරයකින් පණිවිඩයක් යවුවා කියන කාරණේ තහවුරු කරා. ඒ වගේම පසුගිය බදාදා සන්ධ්‍යාවන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. බහුතරය තියෙන කණ්ඩායමට වැඩි බලය පෙන්වලා පාර්ලිමේන්තුවේ බලය පිටුවන් අවස්ථාව ලබා දිය යුතුයි කියන කාරණේ, එහෙම නැතිව බහුතරයක් නැතුව තවදුරටත් ආණ්ඩුව රඳවා ගැනීමේ ගැටලුවක් තිබෙනවා කියන කාරණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන ඇතැම් ඇමතිවරුන් ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරා කියන කාරණේත්, එහෙම නොවුනොතින් යම් ආකාරයෙන් ඔවුන් දේශපාලන තීන්දුවක් ගන්න සූදානමක් ඉන්නවා කියන කාරණේත් රාජිත් සේනාරත්න හිටපු ඇමතිවරයා සඳහන් කළා. ඒ අනුව ප්‍රසිද්ධියේ ජනාධිපතිතුමා ස්ථාවරයේ සාගත්තු තීරණය පිළිබඳව සාකච්ඡා කළත් යම් ආකාරයකින් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නට තවමත් නොහැකි වීම සහ ජාත්‍යන්තර වශයෙන් නිල්ලවන පීඩනයන් හමුවේ බහුතරය පෙන්වන කණ්ඩායමට බලය පිටුවන්න අවස්ථාව ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ ජනාධිපතිතුමා ඉන්නවා කියන කාරණය පහුගිය දින කීපෙම සාකච්ඡාවට ලක් වුණා දිලුක්ෂි.
ඔව්, ඒ අතරතුරේදී මේ TNA එකත් ද්‍රවිඩ ජාතික සන්ධානයත් ජනාධිපතිවරයාට ලිපියක් යවලා තියෙනවා නේද? එතනදිත් මේ සම්බන්ධව අවධානයක් යොමුලා තියෙනවද මනෝජ්?
ඔව්, ජනාධිපතිතුමාට යවපු ලිපියෙන් සඳහන් කරලා තිබුණා එක්සත් ජාතික පක්ෂය සමග එක්කාසු වෙලා අග්‍රාමාත්‍යවරයෙක් පිහිටුවීමේ ක්‍රියාවලියට ඔවුන්ගේ යම් එකඟතාවක් තියෙනවා. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අග්‍රාමාත්‍යවරයෙක් තමන් පක්ෂයක් විදිහට දෙමළ ජාතික සන්ධානය විදිහට පිළිගන්නවා කියන කාරණය ඕන් ලිපියක් මගින් දන්වලා තිබෙනවා. මේ පිළිබඳව සුමන් කිරන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඔහු ප්‍රකාශ කළේ මේකෙන් කියවෙන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අග්‍රාමාත්‍ය දුරය හෝ එක්සත් ජාතික පක්ෂයේ පිහිටුවන බලයට පත් කරන අග්‍රාමාත්‍යවරයෙක්ට තමන් එකඟයි, එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා ආණ්ඩු පිහිටවනවා කියන තැනට ගන්න එපා, ඔවුන් ඊට විරුද්ධයි. එහෙම නෙවෙයි, මෙතන යම් දේශපාලන ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ ඇති වූ සිද්ධිය නිවැරදි කිරීම සඳහා ඔවුන් සමග හිටගන්නවා කියන කාරණය තමයි මේ හරහා පෙන්නුම් කරන්න කියලා සුමන්ත්‍රණ මන්ත්‍රීවරය සඳහන් කරලා තියෙනවා. කොහොමනම් ටෙලෝ සංවිධානය යම් ආකාරයකින් මේ තීරණයට එකඟ නොවන බවක් පෙන්වලා තිබුණා. මේ එකඟතාව එක්සත් ජාතික පක්ෂය සමග ඇති කරගන්නේ තමන් දේශපාලන පක්ෂයක් විදිහට ඉල්ලපු යෝජනාවලට රනිල් වික්‍රමසිංහ ග්‍රාමාධිපතිවරයා එකඟ වෙච්චි නිසායි කියන බවක් ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණා. මේ කාරණා මොනවද කියලත් මාධ්‍ය වාර්තා කරා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ හමුදා භාරයේ තියෙන ඉඩම් නිදහස් කිරීම, අතුරුදන්වුවන් පිළිබඳ වහා සොයා බැලීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරගෙන ඇවිල්ලා ජාතික ගැටලුවට විසඳුමක් ලබා දීම, උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු කටයුත්තක් දෙමළ ජාතික සංධානයේ දැනුවත් නොකර සිදු නොකිරීම කියන කාරණාවලට එක්සත් ජාතික පක්ෂය එකඟ වීම නිසා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා දෙන්න දෙමළ ජාතික සංධානය තීරණය කරායි කියන කාරණය සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා සඳහන් කරලා තියෙනවා. කොහොමනත් මේ සියල්ල හරහා දෙමළ ජාතික සංධානයේ ජනාධිපතිතුමාට කිව්වා තමන් එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයාට සහාය ලබා දෙන්න සූදානම්ින් ඉන්නවා කියලා.
හොඳයි, දැන් ඔය TNA එක තමන්ගේ මතය සම්බන්ධව ජනාධිපතිවරයාට යවපු ලිපියෙන් පස්සේ TNA එකටත් යම් කිසි ලිපියක් ලැබුණා එක්සත් ජාතික පක්ෂයෙන්. ඒ සම්බන්ධව තොරතුරු දැනගන්න කැමති මොනවද ඒ ලිපි අන්තර්ගත කරුණු කියලා?
ඔව්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් හිටපු ඇමතිවරයාගේ අත්සනින් දෙමළ ජාතික සංධානයට ලිපියක් යොමු කරලා තිබුණා. දන්වලා තිබුණා ඔවුන් සමග ඔවුන්ගේ කණ්ඩායම සමග සිටගෙන ආණ්ඩුවක් පිටුවීම සඳහා සහාය පළ කරන්න ගත්තු තීරණයට ස්තුතිය ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම දෙමළ ජාතික සංධානයේ ජනාධිපතිවරයාට යොමු කරපු ලිපියේ තිබුණේ එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ විසින් නම් කරන නියෝජිතයෙකුට ඔවුන්ගේ සහාය ලබා දෙනවා කියලා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නම් කරන නියෝජිතයා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා බව ඔවුන් දන්වලා කෙටි ලිපියක් කබීර් හෂීම් ඇමතුමා හිටපු ඇමතුමා යවලා තිබුණ දෙමළ ජාතික සංධානයට. ඒ හරහා ගරු දෙමින් කියවෙන්නේ දෙමළ ජාතික සංධානය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට තමයි කැමති වෙන්නේ කියන අදහසක් ඒ අනුව ගම්ම වෙනවා. හේතුව ඔවුන් කියනවා එක්සත් ජාතික පෙරමුණ නම් කරන අගමැතිවරයෙකුට සහයෝගය ලබා දෙනවා කියලා දෙමළ ජාතික සංධානය. එක්සත් ජාතික පක්ෂයේ ලියුමෙන් කියන්නේ අග්‍රාමාත්‍ය දුරට පත් කරන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන කාරණේ. මේක දන්වලා තමයි ලියුම යවන්නේ.
ඔය එතකොට TNA එකයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතරත් හමුවක් සිදු වුණා. එහිදී මොනවද ඇති වෙලා තිබුණු කතා බහ?
පසුගිය සිකුරාදා දවසේ දෙමළ ජාතික සංධානය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා මුණ ගැසුණා. ඒ මුණ ගැසීම සිද්ධ වෙන්නේ ආණ්ඩුව නියෝජනය කරන විජේදාස රාජපක්ෂ ඇමතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා මේක ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක්. යම් සාකච්ඡාවකට අවතීර්ණ වෙනවා නම් ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් සාකච්ඡා කරන්න සූදානමක් තියෙනවා කියන කාරණේ පාර්ලිමේන්තුවේදී විජේදාස රාජපක්ෂ ඇමතිතුමා සඳහන් කළා. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි දෙමළ ජාතික සංධානය ජනාධිපතිතුමා හම්බ වෙන්නේ. මේ හමුවීම පැය දෙකක පමණ කාලයක් තිබුණු බව, වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බව දෙමළ ජාතික සංධාන ආරංචි මාර්ග සඳහන් කළා. එහිදී දින 3-4ක් ඇතුළත මේ ප්‍රශ්නේ ජනාධිපතිතුමා විසඳනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන කණ්ඩායමට බලය පිහිටුවන්න අවස්ථාව ලබා දෙනවා කියලා දෙමළ ජාතික සංධානයේ ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා මේ හමුවේදී.
ඔව්, ඒත් එක්කම මේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතරත් යම් කිසි හමුවක් පැවැත්වෙන්නට නියමිතව තිබුණා. ඒ හවස එක කල් ගියා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. මේ කල්යාමට හේතුභූත වුණු කාරණා පිළිබඳව ඔබට වාර්තා වෙනවද මනෝජ්?
ඔව්, ඊයේ දවසේ රාත්‍රියේ ජනාධිපතිතුමා සහ එක්සත් ජාතික පක්ෂ අතර හමුවක් සූදානම් කරලා තිබුණා. කොමුණක් මේ හමුව අද දිනේ දක්වා ඊයේ දිනේ කල් තිබුණා. ඒකට හේතුව ජනාධිපතිතුමාගේ කාර්ය බහුලත්වය කියලා තමයි සඳහන් කරලා තිබුණේ. ඊයේ රැටට විතර තමයි මේ සාකච්ඡා පවත්වන්න නියමිත වෙලා තිබුණේ. කොමුණක් අද දවසේ මේ සාකච්ඡා පවත්වනවා කියලා තමයි සඳහන් කළේ. ජනාධිපතිතුමාගේ කාර්ය බහුලත්වය මත මේ කාරණේ සිද්ධ වුණා කියලා තමයි ආරංචි වෙන්නේ. ඔබට මතකයි සජිත් ප්‍රේමදාස හිටපු ඇමතිතුමා ජනාධිපතිතුමා මුණ ගැහෙන්න පසුගිය සතියේ සූදානමක් තිබුණා. ජනාධිපති කාර්යාලයට ගියා. නමුත් ජනාධිපතිතුමා විශේෂ උත්සවයක හිටපු නිසා ඒ දිනේ හමුව පවත්වන්නත් සිද්ධ වුණේ නැහැ. ඒ වගේම අදත් එවැනි තත්ත්වයක් පිළිබඳව තමයි කියවෙන්නේ anu අද දවසේ ඒ හමුව සිදුවේවි.
ඒ අතරතුරේදී අපිට වාර්තා වෙනවා ශ්‍රී ලංකාවේ ඇතිවලා තියෙන මේ දේශපාලනික අර්බුදය වහාම විසඳුවේ නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමක් සිදුවන්නට යනවායි කියලා වාර්තා වෙනවා. අපිට තොරතුරු මනෝජ්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමේ සමාජිකයන් විටින් විට ශ්‍රී ලංකාවට පැමිණුණා මේ තත්ත්වය සම්බන්ධයෙන් කියලා. පුළුවන් දේ එතෙක් මෙතෙක් මේ සම්බන්ධව සිදුවුණු සිදුවීම් පිළිබඳව අපිට තොරතුරු ඉදිරිපත් කරන්න.
ඔව්, දැනට ජාත්‍යන්තර මැදිහත් වීම සම්බන්ධයෙන් විවිධ කාරණා වාර්තා වෙන එකක් ශ්‍රී ලංකාවට සම්පාදක පනවා වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කරන්න තිබෙන ඉදිරි ණය වාරික ශ්‍රී ලංකාවට නොලැබී ආවී, ජාත්‍යන්තර සහන නොලැබේවි. ඒ වගේම පහුගිය දිනක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සඳහන් කළා ශ්‍රී ලංකාවේ නිලග්‍රාමාත්‍යවරයා විදිහට තවදුරටත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා කියන කාරණය. මේ සියල්ල ඇතුලේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය, මේ සියල්ල හරහා ශ්‍රී ලංකාවට යම් ආකාරයෙන් බලපෑමක් සිද්ධ වෙනවා. මේ ප්‍රශ්නයට ඉක්මනින් විසඳුමක් අවශ්‍යයි කියන කාරණය ඔබ කිව්වාගේ ලබන හත්වෙනිදා දක්වා තමයි පාර්ලිමේන්තු විසුරුව හැරි මේ අතුරුදහන් නියෝගය නිකුත් කරලා තිබුණේ. එදාට කලින් මේ ප්‍රශ්නයට සිරසාර විසඳුමක් ලබා නොදුන්නොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් ලංකාවට පැමිණෙන නියමිතයි, යුරෝපා සංගමයේ නියෝජිතයින් පැමිණෙන නියමිතයි. මේ ආකාරයේ අදහස් පළ වෙනවා. දිගින් දිගටම ජනාධිපතිතුමාට යම් පීඩනයක් තිබෙනවා කියන කාරණය අපත් සමගත් ශ්‍රී ලංකාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවා සඳහන් කළා. 29 වෙනිදා මේ ප්‍රශ්නේ විසඳාවි කියන බලාපොරොත්තුවක් තිබුණා. දැන් 7 වෙනිදා අධිකරණ තීන්දුව ලැබෙන කලින් මේ ප්‍රශ්නේ විසඳාවි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම යම් ආකාරයකින් අධිකරණයේ තීන්දුව කුමක්ද කියලා ලැබෙනකන් මේ ප්‍රශ්නය ඉදිරියට මේ විදිහටම ගමන් කරාවි කියලා යම් කුතුහලයකුත් ඒ අතරේ තියෙනවා දිලෘක්ෂේ.
විශේෂිත කාරණාවක් කෙරෙහි මගේ ඊළඟ අවධානය යොමු වෙනවා. ඒ තමයි ඊයේ රාත්‍රියේදී නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජාතික අමතා සිදු කරපු ප්‍රකාශය. මේ ප්‍රකාශයේදී මහින්ද රාජපක්ෂ මහතා විශේෂයෙන් ගෙනහරපාපු කරුණු පිළිබඳව මගේ අවධානය යොමු කරන්න කැමතියි. ඊළඟට මනෝජ්, අපිට පුළුවන් ඒ සම්බන්ධව සවිස්තරාත්මකව තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න.
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික අමතා කළ ප්‍රකාශය ඊයේ දිනේ සඳහන් වුණා. විශේෂයෙන් ජාත්‍යන්තරයේ රාජ්‍යයන් මෙවැනි අවස්ථාවලදී බහුතරය නොමැති අවස්ථාවලදී ක්‍රියා කළ ආකාරය, ජනාධිපතිවරුන් ක්‍රියාමාර්ග ගත්තු ආකාරය උදාහරණ සහිතව පෙන්වලා තිබුණා. ඒත් එක්කම විශේෂයෙන්ම සඳහන් කරලා තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් තිබෙන නීතිමය තත්ත්ව පිළිබඳව අගමැතිතුමා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරලා තිබුණා. ඒත් එක්කම එතුමා සඳහන් කරලා තිබුණා පාර්ලිමේන්තුවක් විසුරුවලා ඡන්දයක් පැවැත්වීමෙන් ඒ විසුරුවා හරින පුද්ගලයාට බලපෑමක් ඇතිවන නිසා කිසියම් රාජ්‍ය නායකයෙක් ආවට ගියාට පාර්ලිමේන්තු විසුරුවා හරින්නේ බරපතල තත්ත්වයක් යටතේ විතරයි ඒ වගේ තීන්දුවක් කවුරු හරි ගන්නෙ. අස්ථාවර වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කරන්න තියෙන එකම මෙවලම තමයි මහමැතිවරණය. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය හිමි වෙන්නේ පාර්ලිමේන්තුවට නෙවෙයි ජනතාවට කියලා අගමැතිතුමා පෙන්වා දීලා තිබුණා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ ඉන්නේ ඍජුව ජනතාව විසින් ඡන්දයෙන් පත් කරපු විධායක ජනාධිපතිවරයෙක්. ඔහුට ජනතාව දීලා තියෙන බලය පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක්, එමන් නැත්නම් ජනමත විචාරණයකින් හැර වෙන කිසිවෙකුට අවලංගු කරන්න බෑ. 19 වෙනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්නු තීන්දුවෙත් ඒ ගැන සඳහන් වෙනවා. ඒත් එක්ක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ 33/2 ඈ වගන්තිය පිළිබඳව, 71 වගන්තිය පිළිබඳව ඒවා කොයි ආකාරයෙන්ද විමසා බැලිය යුත්තේ කියන කාරණය අග්‍රාමාත්‍යතුමා පැහැදිලිව සඳහන් කරලා තිබුණා. ඉතින් එවැනි තත්වයක් ඇතුලේ ජනාධිපතිතුමා නිසි වෙලාවේ මෙවැනි තීන්දුවක් ගත්තේ කියන කාරණය සනාථ කරලා තිබුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා.
19 වෙනි සංශෝධනයේ පෙර ව්‍යවස්ථාවේ තිබුණු 71 වගන්තිය ඉවත් කරයි කියලා කිව්වට ඇත්තටම සිදු වුණේ 71 යටතේ පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට හිමි බලතල ව්‍යවස්ථාවේ වෙන තැනකට ගෙන යාම. මේ ආකාරයට අලුතෙන් හඳුන්වා දුන් 33/2 ඈ වගන්තිය 19 වෙනි සංශෝධනයේ වෙනස් කරපු 71 වගන්තියට යටත් කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. 19 වෙනි සංශෝධනයෙන් පස්සේ අපේ ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තු සම්ප්‍රදායය රැකිලා තියෙන්නේ මේ 33/2 ඈ වගන්තිය. ඒ වගන්තිය නොසලකා හැර අපි 19 වෙනි සංශෝධනයෙන් වෙනස් කරපු 71 වගන්තිය පමණක් පිළිගත්තොත් සිද්ධ වෙන්නේ රාජාසනා කතාව පැරදුනත්, අයවැය පැරදුනත්, ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණත් මොනම හේතුවකටවත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ යන නිගමනයට එන්න සිදුවීමයි. ලංකාවේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන ඡන්දේ පත්වෙන ජනාධිපතිට රටේ හා පාර්ලිමේන්තුවේ මොන තත්ත්වයක් ඇති වුණත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියන එක කොයිතරම් තර්කානුකූලද කියලා ඔබ හිතන්න. පාර්ලිමේන්තුවක් විසුරුවා හැර ඡන්දයක් පැවැත්වීමේ ඒ විසුරුවා හරින පුද්ගලයාටත් බලපෑමක් ඇති වෙන නිසා කිසිම රාජ්‍ය නායකයෙක් ආවට ගියාට පාර්ලිමේන්තුවක් විසුරුවා හරින්නේ නැහැ. බරපතල තත්ත්වයක් යටතේ විතරයි ඒ වගේ තීන්දුවක් කවුරු වුණත් ගන්න. අස්ථාවර වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කරන්න තියෙන එකම මෙවලම තමයි මහමැතිවරණය. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපති බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවට නොව ජනතාවට. ඒ පරමාධිපති බලය ක්‍රියාවට නැගෙන්නේ සර්වජන ඡන්ද අයිතිය තුලිනුයි.
හොඳයි, දැන් ඊයේ රාත්‍රියේදී නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඔය ආකාරයෙන් මේ ධනමින් සංශෝධනය විශේෂයෙන්ම මූලික කරගෙන ඒ ප්‍රකාශය සිදු කළා. ඊට අමතරව පසුගිය සතියේදී මේ රාජපක්ෂ පවුල සම්බන්ධව යම් කිසිවූ අදහසක් ප්‍රකාශ කළා හිටපු ඇමති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පකරණවක මහතා. විශේෂයෙන්ම රාජපක්ෂවරුන් දැන් නැත්තට නැති වෙලා කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ඒ වගේම ඔහු කියනවා එක්සත් ජාතික පෙරමුණෙන් තවත් විශේෂිත වූ යෝජනාවක් ලබන සතියේදී ගේන්නට නියමිතයි කියලා. මේ ඔහු ඒ සම්බන්ධව තමන්ගේ අදහස් ප්‍රකාශ කළ හිටිය ආකාරය.
පැසිල් මහත්තයා කියන්නේ රටේ දේශපාලන විද්‍යා පෙන්වන්න පුළුවන් මහා කූකාග්‍ර බුද්ධිමතෙක් කියලා කිව්වේ නේ. කොහොදම් පැසිල්? පැසිල්ගේ ගේම් හමාරයි මේ. ගෝඨාභය එනවා විතරයි තුර නිකන් සයිලන්ස් එනවා. ඒ වගේම රටේ අපරාධ වැස්ස නවතිනවා. ඔක්කොමලා කෙලින් ඉන්නවා කියලා තමයි කිව්වේ. කොහොදන් නන්දසේන ගෝඨාභය? ගේම් හමාරයි මිත්‍රෝ. ලබන සතිය අපට ඉතාම තීරණාත්මකයි. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ තව යෝජනාවක් ගේන්න. ඒ තිබීමෙන් පස්සේ ලබන සතියේ අපි බලගතු වෙනසක් කරනවා. පුළුවන් නම් මහින්ද මහත්තයෝ මහචන්ද සරණටත් එන්න. ඩබලම එකට දියලා පරද්දන්න. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අද ලෑස්ති කියන එක අපි ඔතුමාලට කියනවා.
හොඳයි, ඒ පැත්තෙන් ඒ වගේ අදහසක් පළවන්නේ. එතකොට ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් අපි බලමු කොයි වගේ අදහසක්ද කියන්නේ කියලා. මේ තියෙන තත්ත්වයේ පිළිබඳව ජනාධිපතිවරයා මේකට මැදිහත් වෙන්න ඕනේ කියලා තමයි එක්තරා ප්‍රතිසාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කිව්වේ. ඔහු යම්කිසි ඉඟියක් පළ කළා මේ පවතින තත්ත්වය පරාජය කරන්න ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණාට එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා දෙන්නේ කියලා මේ ඔහු ඒ පිළිබඳව කියපු ආකාරය.
අපේ රටේ අගමැති කෙනෙක් නෑ, අලුත් අගමැතිව පිළිගන්නේ නෑ මේ පාර්ලිමේන්තු. ඒ වගේම නිලධාරීන්ට තමන්ගේ වැඩ කටයුතු කිරීම සඳහා අවශ්‍ය කරන මානසික නිදහස නෑ. මේ අර්බුදයේ මැද්දේ දුබල වෙලා තිබිච්ච අපේ රටේ ආර්ථිකය කඩාවැටෙන පටන් ගන්න තියෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගන්න, පිළි අරගෙන මේ කුමන්ත නිවැරදි කරන්න, නිවැරදි කරලා ඊට පස්සේ විධිමත් ක්‍රමයකට මැතිවරණයකට අපි යමු. ඒ නිසා පාර්ලිමේන්තුවේ 122ක් තියෙන්නේ මයිල් මාත්‍ර පක්ෂෝ නෙවෙයි. මොකද ඉතාලි පැහැදිලි අපේ හය කුමන්තනට විරුද්ධ වුණාට එක්සත් ජාතික පක්ෂයට පක්ෂ නෑ. මේ ප්‍රශ්නේ අපි හිතනවා විසඳු යුත්තේ මෛත්‍රී පරිසිසන මහත්තයා.
මීළඟට මා අවධානය යොමු කරන්න සූදානම් අතුරුලිය රතන ස්වාමින් වහන්සේ විසින් පවත්වන ලැබපු ජාතික මහ සභාවේ සමුළුවේ තොරතුරු පිළිබඳව. අපි දන්නවා රතන ස්වාමින් වහන්සේ පසුගිය ජනාධිපතිවරණයේදී හිටගත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයේ, කියන්නේ පොදු අපේක්ෂකයාගේ පාර්ශවයේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කෙලෙසකින් හෝ පෙරලා දමන වගට ප්‍රසිද්ධියේ වේදිකාවල සඳහන් කරපු රතන හාමුදුරුව දැන් මහින්ද රාජපක්ෂ මහතා සමග කටයුතු කරන වගක් අපිට පෙනියනවා. නමුත් පාර්ලිමේන්තුවේ ස්වාධීනව ඉන්නවා කියලා තමයි උන්වහන්සේ සඳහන් කළේ. අපි මේ පිළිබඳව පසුගිය වතාවලදී කතා බහ කළා. ආරංචි වෙන විදිහට ජාතික මහ සභාවේ සමුළුව පවත්වන්නට කලිනුත් මහින්ද රාජපක්ෂ රතන දෙදෙනාගේ හමුවකුත් සිදු වෙලා තියෙනවා කියලා ඒ වර්තාවන්නේ. කොහොමනත් මම දැනගන්න කැමතියි ජාතික මහ සභාවේදී රතන හාමුදුරුව කිව්ව දේවල්.
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලී රතන ස්වාමින් වහන්සේගේ ජාතික සභාවේ කටයුතු ඊයේ දවසේ පැවැත්වුණා. ඔබ සඳහන් කරපු ආකාරයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලී රතන ස්වාමින් වහන්සේ විනාඩි 20ක පමණ සාකච්ඡාවක් ගත වෙලා තියෙනවා කියලා සඳහන් වුණා. කොමුණත් උන්වහන්සේත් මෙහිදී කිව්වේ වත්මන් දේශපාලන අර්බුදයට තියෙන එකම විසඳුම ජනතා පරමාධිපත්‍යයට ඉඩ දීලා ඡන්දෙකට යන්නේක. ඒ සඳහා තිරසර ජාතික වැඩපිළිවෙල, රට ගොඩනගන ජාතික පිළිවෙත කියලා ප්‍රතිපත්තියක් සහිත අදහස් මාලාවක් එළි දැක්වුවා අතුරුලී රතන ස්වාමින් වහන්සේ. ජනාධිපතිවරයා කියන්නේ ජනතා පරමාධිපත්‍ය, එතුමා තීරණය කර අගමැතිවරයා ඉවත් කරලා අලුත් ආණ්ඩුවක් පත් කරන්න. එතුමා බලයට පත් වුණාම එතුමාගේ පරමාධිපත්‍ය බලයට අනුව අගමැතිවරයෙක් පත් කළා. එතුමා බලයට පත් වුණාම ජනතා පරමාධිපත්‍ය අනුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විදිහට පත් කරා. පාර්ලිමේන්තුවේ 3-2 බලයක් තිබුණාට ජනතාව අතර බලයක් නැහැ. පවතින නීතිමය කටයුතු ගැන කතා කරන්න එහෙම හැකියාවක් නැහැ. මේ රට ව්‍යාකූලත්වයට පත්වන්න ඉඩ නොදී බේරා ගන්න තියෙන එකම ක්‍රමේ ජනතා පරමාධිපත්‍යයට ඉඩ දීලා කටයුතු කිරීම කියලා රතන ස්වාමීන් වහන්සේ සඳහන් කළා. ඒ අනුව උන්වහන්සේ මතු කරන්නේ මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව. ඒත් එක්කම උන්වහන්සේ කිව්වේ මේ ආණ්ඩුව බලයේ ඉන්න කාල සීමාව ඇතුලේ දවසින් දවස රටට හානි වුණා. උන්වහන්සේලා වසවිස නැති ගොවිතැනත් එක්ක යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා, ඒවා යම් පර්යේෂණ සිදු කරා. ඒ පර්යේෂණවල ප්‍රතිඵල පිළිබඳව අහන්නේ නැතුව ඒ පර්යේෂණ කරපු ආයතන මේ ආණ්ඩුව වහලා දැම්මා. ඒ හින්දා මේ ආණ්ඩුව ඉක්මනින්ම ලබා ගන්න ඕනේ කියන අදහස රතන ස්වාමින් වහන්සේ මේ ජාතික මහා සභාවේදී සඳහන් කළා. මේ අවස්ථාවට ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ, දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා, උදේගම්මන් පිල ඇමතිතුමා වගේ පිරිසකුත් සහභාගී වෙලා හිටියා. ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ සඳහන් කළේ මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා උතුරු නැගෙනහිර එකතු කරන්න, අලුත් ව්‍යවස්ථා ගේන්න යන ඒවා භයානකයි, සියලු පක්ෂයකට එකතු වෙලා රට දෙකඩ කරන්න නැතුව මේක බේර ගන්න ඕන, මේ රට බෙදන්න ඉඩ දෙන්න, ඒ වගේම ලේවිලක් කරන්න අපි ඉඩ තියන්නේ නැහැ, තැන තැන සිදු කරන කුමන්ත්‍රණ පිළිබඳව අපි දන්නවා කියලා යම් ඉංගියකුත් ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී ජාතික සභාව අමතමින් සඳහන් කළා.
මේ ජාතික සභාව අවත අදහස් ප්‍රකාශ කරපු අතුරුලිය රතන ස්වාමින් වහන්සේ,
කෙටියෙන් කිව්වොත් මේ ආණ්ඩුවට ඇයි මම විරුද්ධ වුණේ කියන එක මම කියන්නේ. මේ ආණ්ඩුව බලේ ඉන්න හැම දවසකම අපට රට නැති වෙන නිසා. ඊළඟට වසවිසින් තොර ගොවිතැන අපි කරා, පොර හදන්න පටන් ගත්තා. අත්හදා බැලීමෙන් අපි දිනුවා. අඩු ගානේ අපි කරපු පර්යේෂණේ අහන්නේත් නැතුව ඒ ආයතනත් ආණ්ඩුවම වහලා දැම්මා. අන්න ඒ නිසා තමයි කියන්නේ මේ ආණ්ඩුව දැන් ඉක්මනින් යන්න ඕන. ජනාධිපතිවරයා කියලා කියන්නේ ජනතා පරමාධිපත්‍යය. ඒ කියන්නේ නිකම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නෙවෙයි. එතුමා තීරණයක් ගත්තා, අග්‍රාමාත්‍යවරය ඉවත් කළා, අලුත් අග්‍රාමාත්‍යවරයෙක් හා කැබිනට් එකක් පත් කරා. එතුමා බලයට පත් වෙච්ච ගම 3-2 ආණ්ඩුව තියෙද්දී ජනතා පරමාධිපත්‍යය පාවිච්චි කළා. එතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා බවට පත් කළා. පාර්ලිමේන්තුවේ ඉලක්කම 3-2 තිබුණට රටේ ජනතාව තුළ 3-2 නැහැ. එහෙනම් ඒ යථාර්ථයමයි දැන් තියෙන්නේ. පාර්ලිමේන්තුවේ 113 තිබුණට රටේ ජනතාව තුල පරමාධිපත්‍යයක් මේ ආණ්ඩුවට නැහැ. අධිකරණ ක්‍රියාවලියක් තියෙනවා. මම අධිකරණ ක්‍රියාවලිය ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒක එච්චර සුදුසු නැති හන්දා. ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකාරවරු සහ අධිකරණයේ ඉන්න ආණ්ඩුකාරවරු කියන්නේ දෙවිවරු නෙවෙයි. මහජනයාගේ බදු මුදල් වලින් තමයි එයාට වැටුප් ලැබෙන්නේ. මේ රට අස්ථාවර වෙනවනම්, මේ රට කැරලිකාරී තත්ත්වයකට යනවනම් ඒක වළක්වන්න පුළුවන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ නිසා අපි අදහසක් හැටියට කියනවා මේ රට මේ ව්‍යාකූලත්වයෙන් ගොඩ ගන්න පුළුවන් වෙන්නේ ජනතා පරමාධිපත්‍යයට ඉඩ දීමෙන්, ජනතාවගෙන් ඇසීමෙන්.
දැන් කාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගත්තා වූ තීරණය උසාවියේදී අභියෝගයට ලක් වෙලා තිනවා. ඒ සඳහා උසාවි තීන්දුව කෙලෙස්සකින් ලැබේවිද කියලා. ඒ තත්ත්වය අතරතුරේදී ඉදිරි ජනාධිපතිවරණයේ ඉදිරි මහමැතිවරණයේ පිළිබඳව කතා බහ ඇති වෙනවා. ඊට සමගාමීව අපිට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරාවිද නැද්ද කියන කාරණාව UNP එක සම්බන්ධයෙන්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මීළඟ අගමැතිවරයා හරියටම කවුරු වෙයිද කියන කාරණාව. දැන් අපි මීට කලින් කතා බහ කළා TNA එකට එක්සත් ජාතික පක්ෂයේ විසින් යොමු කරන ලද ලිපියේ ඉදිරි අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාම තමයි කියන කාරණාව සනාථ කරලා තිබුණා. නමුත් අපිට තාමත් සජිත් ප්‍රේමදාස මහතාගේ නම සම්බන්ධවත් ඈඳුණු තොරතුරු වාර්තා වෙනවා. මේ සියල්ලක්ම සමුච්චයක් විදිහට ගත්තාම මනෝජ්, පොදු අපේක්ෂකයා සම්බන්ධව තියෙන කතා බහ සහ අවධානය කොයි අතකටද මේ වෙනකොට යොමු වෙමින් තියෙන්නේ? ඒ වගේම ඉදිරි මැතිවරණයකින් පසුව එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවෙන් අගමැතිවරයා කවුරුන් වේවිද? මොනවද මේ සම්බන්ධව තියෙන මතිමතාන්තර?
ඔව්, ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කතා කළොත් එක්සත් ජාතික පක්ෂයේ මෙවර දෙකින් දෙකටම කියමින් හිටියේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයේ 2020 වෙනි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරලා අලුත් තීන්දුව ගන්න හේතු වුණේ එතුමන්ට ඉදිරියේදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න තියෙන ඉඩකඩ ඇහිරවීම කියන කාරණයක් මාධ්‍ය තුළ මේ දවස්වල අපි සාකච්ඡා කරමින් ඉන්න කාරණයක්. කොමුණත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියන කතාවත් එක්සත් ජාතික පක්ෂයේ පැත්තේ නාව තමයි. නවීන් දිසානායක හිටපු ඇමතිවරයා ඒ පිළිබඳව කිව්වා, අපි ඊළඟ ඡන්දයකට ඉදිරිපත් කරන්නේ පොදු අපේක්ෂකයෙක් පක්ෂ ඔක්කොම සම්දානගත වෙලා කියලා. හැබැයි මේ කතාව පස්සේ නවීන් දිසානායක හිටපු ඇමතිවරයා නිවැරදි කරා. එතුමට යම් වචන පැටලීමක් ඒ මොහොතේ සිද්ධ වුණේ. පොදු අපේක්ෂකයෙක් කියලා අදහස් කළේ එක්සත් ජාතික පෙරමුණ වටා ගොනුණු කණ්ඩායමක් එක්ක තමයි අපි මැතිවරණයට යන්නේ. එතකොට තමන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් තමයි පොදු අපේක්ෂක විදිහට ඉදිරිපත් කරන්නේ. මේ බොහෝදුරට රණවීර වික්‍රමසිංහ මැතිතුමා වෙන්න පුළුවන් කියන කාරණය සඳහන් කළා. ඒත්කම වත්මන් කතානායක කරු ජයසූරිය මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් වේවි කියන කාරණයක් මතුවෙනවා. විශේෂයෙන්ම මේ මොහොතේ කරු ජයසූරිය කතානායකතුමා පාර්ලිමේන්තුව තුළ ඇති කළ භූමිකාව, විශේෂයෙන් විපක්ෂ කණ්ඩායම්වල අවධානය දිලා ගැනීම, විපක්ෂයේ පක්ෂවලට යම් සාධාරණයක් පාර්ලිමේන්තුව තුළ ඉෂ්ට කරන්න ඔහු වෙහෙසෙන ආකාරය, මේ සියල්ල හරහා විපක්ෂ කණ්ඩායමේ ජනප්‍රියත්වය හරහා කරූ ජයසූරියමැතිතුමා පොදු අපේක්ෂක බවට පත්වේවි කියලත් එම කතාවක් තියෙනවා. ඒත් එක්කම බෞද්ධ ඡන්ද ප්‍රමාණයට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව කරූ ජයසූරියමැතිතුමා බෞද්ධ සමාජයේ සංගරත්නය ඇතුලේ සංඝ ශාසනය තුලත් යම් ආකාරයකින් පිළිගැනීමක් තියෙන පුරවැසියෙක්. මේ සියල්ල පදනම් කරගෙන ඔහුත් යම් ආකාරයකින් පොදු අපේක්ෂක බවට පත්වේවි කියන අදහසකුත් තියෙනවා. ඒත් එක්කම පාටලි සම්පිත රණවක එමතුමා පිළිබඳවත් අදහස් වෙනවා. ඔහුත් අනාගත නායකත්වයක් අපේක්ෂාවෙන් ඉන්න පුද්ගලෙක්. එක්සත් ජාතික පක්ෂ කඳුරේ මේ මොහොතේ ඔහුත් වැඩ කරන්නේ යම් ආකාරයෙන් වෙන රික්තයක් තියෙන නිසා එක්සත් ජාතික පක්ෂ නායකත්වය බිම් මට්ටමේදී ප්‍රතික්ෂේප කරෝතින් ඔහුට මේ පොදු අපේක්ෂකත්වය ලබා ගැනීමේ හැකියාවක් තිබේවි කියන කාරණයක් සාකච්ඡා වෙනවා. කොමුණත් පහුගිය සතියේ දවසක ඔහු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට යම් විග්‍රහයක් කරලා තියෙනවා ඉදිරියේ පාර්ලිමේන්තුවේ සංයුතිය සහ ඡන්ද පදනම හැසිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය ආයිමත් ඡන්දයකට ගියොතින් ජයග්‍රහණය කරන්නත් යම් අඩු ඉඩ කඩක් තිබෙන්න කියලා ඔහු මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගත් සඳහන් කළා. එහිඳ ඒ ඉදිරිපත් වීමේ වෙනසක් වෙන්න ඕන කියලා ඔහු සඳහන් කරා කියලාත් කියනවා. මේ සියල්ල ඇතුලේ ඔහුත් ඒ ස්ථානය සඳහා පැමිණෙවිද කියන තර්කයක් මේ වෙලාවේ ඇති වෙමින් තිබෙනවා. ඒක තමයි පොදු අපේක්ෂක සම්බන්ධයෙන් අවසන් නොවන තීරණත් එක්ක මේ වෙලාවේ සාකච්ඡා වෙමින් තිබෙන නම් තුන.
ඔව්, මේ අගමැතිවරයා කවුරුන් වේවිද කියලත් මේ නම් කිහිපයක් සමගින් සාකච්ඡා වෙමින් තියෙනවා නේද? එක්සත් ජාතික පක්ෂය පැත්තේ.
ඔව්, අග්‍රාමාත්‍ය ධුරයට රනිල් වික්‍රමසිංහ මහත්මයාම නැවත පත් කරන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා ප්‍රසිද්ධිය සඳහන් කිරීමත් එක්ක කවුද විකල්පය කියලා කතා කරා. නමුත් එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම කිව්වේ බහුතරය පෙන්වන්නේ තමන්ගේ කණ්ඩායම නම්. ඒ බහුතරය ඇතුළෙන් අග්‍රමාත්‍ය ධුරයට පත් කරන්නේ කවුද අපේ පක්ෂය කෙනා කියලා තීරණය කරන්නේ අපි. එක්සත් ජාතික පක්ෂය තීරණය කරන්නේ. ඒක ජනාධිපතිතුමාට හැකියාවක් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි බහුතරය පෙන්වන්න පුළුවන් වුණොත් එක්සත් ජාතික පක්ෂයට නැවත අග්‍රාමාත්‍යවරයා වෙන්න කියලා පැහැදිලිවම අකිල විරාජ් කාර්යවසම් පක්ෂ මහලේකම්තුමක් සඳහන් කළා. කොහොමනත් මේ සතිය වන විට යම් ආකාරයෙන් දිගින් දිගටම ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයාට පත් කරන්න අකමැත්තක් දැක්වුවොත් කෙසේ හෝ දැන් මේ බලය ලබාගෙන තිබුණු තත්වයට බලය තහවුරු කරගන්න විපක්ෂ කණ්ඩායම් උත්සාහ කරන්නේ. එවැනි අවස්ථාවක අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් කිහිපයක් යෝජනා කරලා තිබුණා. එතන තිලක් මාරපණ හිටපු ඇමතිවරයාගේ නම තිබෙනවා, රංජිත් මද්දුම බණ්ඩාර හිටපු ඇමතිවරයාගේ නම තියෙනවා, රාජිත සේනාරත්න හිටපු ඇමතිතුමාගේ නම තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිතුමත් එක්ක එළියට ඇවිල්ලා සටන් වැදුණු සටන් සගය විදියටනේ රාජ සේනාරත්න ඇමතිතුමාව හඳුන්වන්නේ. එතුමත් කියන්නේ රාජසේනාරත්න මැතිතුමත් කියන්නේ මට නිතරම මේ පිළිබඳව ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්, ජනාධිපතිතුමා කතා කළා, මම මේ ප්‍රශ්න වලට විස්තර ලබා ගත්තා, මගේ නමත් යම් ආකාරයකින් අරගෙන එන්න කියලා කියවිලා තිබුණා කියලා රාජසේනාරත්න හිටපු මැතිතුමා අදහස් පළ කරනවානේ. ඒ හරහා ජනාධිපතිතුමාගේ විශ්වාසයත් එක්ක රාජසේනාරත්න මැතිතුමාගේ නම ඔහු පිළිගනීවිද කියන අදහසින් වෙන්න ඕනේ. ඒ නමත් යෝජනා කරලා තියෙනවා. යන එක්සත් ජාතික පක්ෂයේ පැත්තේ තිලක් මාරපණ, රංජිත් මද්දුම් බණ්ඩාර සහ රාජිත් සේනාරත්න කියන නම් තුන අග්‍රාමාත්‍ය ධුරයේ විකල්ප නම් හැටියට මේ වෙලාවේ කියවෙනවා.
එතකොට සජිත් ප්‍රේමදාස මහතාගේ නම නැත්තේ ඇයි ඔතන?
සජිත් ප්‍රේමදාස මැතිතුමා නිරන්තරයෙන්ම මේ මොහොතේ ඒ නායකත්වය අගමැති ධුරය ලබා ගන්න සූදානමක් නැති බව සඳහන් කරා. ඉදිරියේදී ඡන්දයකට ගිහිල්ලා ජනතාවගේ වරමින් ජනතාවගේ කැමැත්තෙන් ඒ ධුරය තහවුරු කරගන්න තමන් කැමතියි කියලා තමයි ඔහු දිගින් දිගටම සඳහන් කරන්නේ. නැතුව මේ වෙලාවේ ඔහුගේ වචනෙම කියනවා නම් පස්ස දොරෙන් ඇවිල්ලා තනතුරු ගන්න තමන් සූදානමක් නැහැ කියලා තමයි ඔහු කියන්නේ.
මීලඟට මම අවධානය යොමු කරන්න කැමති මේ ගෙවිලගිය සතියේදී පැවැත්වුණු පාර්ලිමේන්තු සභාවාර පිළිබඳව විශේෂතා කිහිපයක් අපි දැක්ක. සැකවින් අපි තොරතුරු ඉදිරිපත් කරමු මනෝජ්.
ඔව්, පසුගිය බ්‍රහස්පතින්දා දවසේ පාර්ලිමේන්තුව රැස් වුණා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් තීරණය කළේ කථානායකතුමාගේ හැසිරීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු සභාවාර වර්ජනය කරන්න. ඒ අනුව පාර්ලිමේන්තුවට ආවේ නැහැ. කොමුණත් ජනරජයේ මුදල් වලින් කවර හෝ වියදමක් දැරීමට අගමැති ලේකම්ට බලයක් නැහැ කියලා යෝජනාවක් ඉදිරිපත් කළා විපක්ෂය. රවි කරුණානායක හිටපු ඇමතිවරයා තමයි මේ යෝජනාව අරගෙන ආවේ. නවින් දිසානායක හිටපු ඇමතිවරයා මේ යෝජනාව ස්ථිර කරා. ඒ අනුව ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දයක් පැවැත්ුණා. ඒ අනුව ඡන්ද 123කින් මේ යෝජනාව සම්මත කරගන්න ඔවුන්ට පුළුවන්කම ලැබුණා ඉලෙක්ට්‍රොනික ක්‍රමයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායමට. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ වියදම් කපා හරින්න තමයි තීරණය කළේ. හැබැයි මේ දවසේම තමයි විජේදාස රාජපක්ෂ මැතිතුමා ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීමේ පාර්ලිමේන්තුවට ආවේ. ආණ්ඩු පක්ෂයේ සෙසු කිසිම කෙනෙක් නොපැමිණෙන වෙලාවක විජේදාස රාජපක්ෂ මැතිතුමා විතරක් ඇවිල්ලා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට වෙන් කරලා තියෙන ආසනවල ඒ පැත්තේ තනියෙන් වාඩි වෙලා හිටියා. ඉඳගෙන තමයි අර ප්‍රකාශය සිද්ධ කළේ අපි කවුරුත් දන්න විදියට. මේ වෙලාවේ තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයත් කැප කරලා වුණත් සටන් කරන්න තමන් සූදානම්. පාර්ලිමේන්තුවේ බහුතරයේ තියෙන කවර හෝ කණ්ඩායමකට බලය ලබා දීලා ඒ බලය පිටුවන් ඉඩ ලබා දෙන්න ඕනේ. ඒ ගැන ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරොත් හොඳයි මේ තීරණ ගන්න පුද්ගලයා විදියට. ඒ වගේම ජනාධිපතිතුමාගේ කණ්ඩායමක තවලුත් සාකච්ඡා කළා. ඔවුනුත් මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන ඉන්නින්ද කතානායකතුමාට ගිහිල්ලා ජනාධිපතිතුමාත් එක්ක කතා කරන්න කියලා විජයදාස රාජපක්ෂ ඇමතිතුමා සඳහන් කළේ මේ දිනේ තමයි. අතුරේ රතන ස්වාමීන් වහන්සේත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා හිටියා. උන්වහන්සේ පාර්ලිමේන්තුවේ දාස් දක්වමින් කිව්වේ බලයක් නැතුව ඡන්දෙකට යනවට වඩා සියලු පක්ෂ එකතු වෙලා යම් බලයක් බෙදාගෙන පොඩි සභාගාණ්ඩුවක වගේ අදහසක් පාර්ලිමේන්තුවට යන අවස්ථාව නිර්මාණය කරගත්ත නම් හොඳයි වගේ අදහසක් උන්වහන්සේ පාර්ලිමේන්තුවේ මතු කරා. මේ කතා දෙක තමයි එදා වැඩි දිනෙකගේ ආකර්ෂණයට ලක්වුණු කතා දෙක. කාරණේ තමයි අගමැතිතුමාගේ මුදල් කපා හරින යෝජනාව සම්මත වීම. ඊට පස්සේ කුඩා දවසේ පාර්ලිමේන්තුව රැස් වුණා. එහිදී ඇමති නියෝජ්‍ය ඇමති රාජ්‍ය ඇමති ඒත් එක්කම ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල වියදම් කපා හරින යෝජනාවක් පාටලි චම්පිකරණව කීට ප්‍රමතිවරයා අරගෙන ආවා. රජින් මතුම් බණ්ඩාරීට ප්‍රමතිවරයා තමයි මේ යෝජනාව ස්ථිර කළේ. විදේශ සංචාර හෙලිකොප්ටර් භාවිතය, ගුවන් යානා භාවිතය, මේ සියල්ල අත්හිටුවන්නත් ඒවා ඉන් ඉදිරියට සිද්ධ කරනවා නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නත් අවශ්‍යයි කියලා පාටලි චම්පිකරණව කීට ප්‍රමතිවරයා මේ යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කළා. ඊටත් ඡන්ද විමසීමක් පැවැත්ුණා. සිකුරාද දවසේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කවුරුත් පාර්ලිමේන්තුවට ආවෙන්නේ. ඒ අනුව ඡන්ද 122කින් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට මේ යෝජනාව සම්මත වුණා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය පැවති ඇති පරිදි රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු හේයින් 2018 නොවැම්බර් 15 වෙනි දින සිට අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ හා ඔවුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා වැටුප් සහ අනිකුත් පාර්ශ්වමිකයන් ගෙවීම පිණිස ජනරජයේ අරමුදල් වෙතින් කිසිම වියදමක් අනුමත කිරීමට කවර හා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට කිසිදු බලයක් නොමැති බවටත්, ඉහත කී අමාත්‍යවරුන් වෙනුවෙන් විදේශ සංචාර හෙලිකොප්ටර් යානා භාවිතය ඇතුළු අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා වූ වියදම් පියවීමද තහනම් වන අතර මෙම යෝජනා සම්මත උල්ලංඝනය කරමින් කවර හෝ ක්‍රියාමාර්ගයක් ගන්න කවර හෝ තැනැත්තෙකුට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.
හොඳයි, ඒ පාටලි චම්පිකරණවක මන්ත්‍රීවරයා අමාත්‍යවරුන්ගේ සහ ඒත්කුට අමාත්‍යවරුන්ට අදාළ කාර්යමණ්ඩලවල වියදම් කපා හැරීම සම්බන්ධයෙන් ගෙන අපි යෝජනාව ඉදිරිපත් කළේ ආකාරයට මනෝජර ඔබ සඳහන් කරපු ආකාරයට මේ බ්‍රහස්පතින්දා දවසේ පාර්ලිමේන්තු සභාවාරය රැස්වුණාම ආණ්ඩු පක්ෂය සහභාගී වුණේ නැහැ. නමුත් තනිව ඇවිල්ලා ආණ්ඩු පක්ෂය පැත්තේ ඉඳගෙන විජේදාස රාජපක්ෂ මහතා යම්කිසි අදහස් දැක්වීමක් කළා. මෙහි මේ දක්වන්නේ ඉන් කොටසක්.
පාර්ලිමේන්තු විසිරුව හැරියා යුත්තේ හෝ විසිරුවා හැරිය ලෙස සැලකිය යුත්තේ කුමන දිනකදීද යනාදී කාරණා විධායකේ ප්‍රධානියා සහ විමස්ථාදායකය විසින් නිශ්චය කරගත යුතු කාරණා විනා අධිකරණය විසින් විභාග කොට තීරණය කළ යුතු කාරණා වශයෙන් මම පිළිගන්නේ නැහැ. අපිට මේ ප්‍රශ්නයට විසඳීමක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ නැවතත් පාර්ලිමේන්තුව තුළ බහුතරයක් මෙහෙවන්න පුළුවන් කණ්ඩායමකට, කුමන කණ්ඩායම වුණත් ඒ කණ්ඩායමකට ආණ්ඩුවක් පිහිටවීම සඳහා අවස්ථාව ලබා දීම තුලින් කියන කාරණය මම මතක් කරනවා. ඒ වෙනුවෙන් මන්ත්‍රීවරයෙක් විදියට ඕනෑම කැපකිරීමක් මම කරන්න සූදානම් වගේම අනිත් සියලු දෙනාත් සූදානම් බව මම දන්නවා.
මේ සියලු කාරණා අතරතුරදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවක් හෙට පැවැත්වෙන්නට නියමිතයි. ඒ සම්බන්ධව තියෙන කතාබහ සහ ආරංචි පිළිබඳවත් මීළඟට දැනගන්න කැමති මනෝජ්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් හෙට දවසේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ වගකීම් සියල්ල දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයාට පවරලා තිබුණේ. පසුගිය කාලේ අමතු ධුරය ලබා ගත්තට පස්සේ ඔහු ප්‍රසිද්ධියේ පෙනී ඉන්නවා අපි දුටුවේ නැහැ. නමුත් මේ වෙලාවේ පෙනී සිටමින් මේ අවස්ථාව සංවිධානය කිරීමේ වගකීම දුමින්ද දිසානායක ඇමතිවරයාට පවරලා තිබුණා. ඒත් එක්කම ජනාධිපතිවරයාත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යාමට තමා සූදානම් කියලා ඔහු එහිදී ප්‍රකාශ කරා දුමින්ද දිසානායක ඇමතිවරයා. ඉතින් මේ අනුව හෙට දවසේ මේ සමුළුව පැවැත්වෙයි. එහිදී ජනාධිපතිතුමා ජාතික අමතර විශේෂ ප්‍රකාශයක් සිද්ධ කරන්න නියමිතයි කියලා සඳහන් වෙනවා.
හොඳයි මනෝජ, අපි ස්තුතිවන්ත වෙනවා ඔබගේ සහභාගීත්වය මේ සතිය තුළදීත්. විශේෂයෙන්ම අපි මෙහිදී අවධානයට ලක් කළේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික කාරණා පිළිබඳව පමණයි. නමුත් ඊට අමතරව තවත් සමාජීය වශයෙන් වැදගත් වෙන කරුණු කාරණා කිහිපයක් තියෙනවා. නමුත් අපිට ලැබිලා තියෙන කාල සීමාව අනුව අපි මේ දේශපාලනික සමාලෝචනයේදී විශේෂයෙන් අවධානයට ලක් කළේ පසුගිය සතිය පුරාම ඔබට මාධ්‍ය මගින් අහන්නට නොලැබුණා වූ තිරේ පිටපස තියෙන කතාන්තර, ඒ වගේම පසුගිය සතිය පුරාම දේශපාලනයේ සිදු වුණු උණුසුම් තත්ත්වෙත්. මෙවරත් මේ සහභාගීත්වයට මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල මහතාට අපි ස්තුතිවන්ත වෙන ගමන් ඔබට සමු දෙනවා. අපි හැමනම් ලැබෙන සතියේ සඳදා නැවතත් හමු වෙමු මෙවැනි වූ සමාලෝචනයක් සමගින්.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.